පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23 යටතේ ප්‍රශ්න කරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, මම මේ ප්‍රශ්නේ යොමු කරන්නේ to the Minister of Local Government and Provincial Councils. It has become apparent that the collection and disposal of domestic, commercial, industrial waste and garbage is not being carried out to the satisfaction of people and of Parliament, though the government has made so many announcements. Piles of waste and garbage are to be seen rotting by the roadside and being dumped in environmentally sensitive places throughout the country. This not only affects the environment, also the health of the people is affected, being a major cause for the ongoing dengue epidemic. The Colombo Municipal Council and other local authorities say that they are promoting the concept of reduce, reuse and recycle, but this is not working. Honorable Minister, will the government give attention to the appeal by Cardinal Malcolm Ranjit, which appears in the Island of July 1st, where the Cardinal, if I may just quote a little, Colombo Bishop Malcolm Cardinal Ranjit yesterday called for the end to dumping garbage in highly populated Thalathura Jayala. The prelate said human body parts discarded by hospitals were mixed with garbage and they posed a serious health hazard to those living in the area. Cardinal Ranjit, issuing a statement, has said, I have been made to understand that the Colombo Municipal Council, some of the government agencies responsible in the clearing of the garbage collected in the city, have started to dump the garbage without any concern for their environmental damage in the Munthurajavera area. So I would like this to be included in the
number two.
Who has revealed that even the human body parts in discarded from hospitals and mortuaries have been taken and dumped in the environmentally sensitive Munthurajavera wetland without any study for the suitability of the location for dumping. For an end to haphazard dumping of waste and the adoption of a long-term solution to this problem in a way that it does not cause destruction to human life and to the environment. Can the minister give a detail of an alternative program today? Appeals. Secondly, appeals of the Mahanayakas and the Mahasangha, other religious leaders, public representatives have brought the attention to similar situations across the country to the government. Will the minister give an assurance on this matter? Thirdly, will the government give attention to the proposal made by the joint opposition after the Meethattamulla debacle in the floor of the House? Honorable Minister knows that I requested you to hold the local government elections and you gazetted for the 1st of July. Now you have gazetted again, postponing elections for October by another gazette, confusing the whole country and the Commission of Elections. To formulate a long-term solution to the problem of collecting and disposing of waste and garbage. And in the interim, to implement an emergency program, including small-scale local waste recycling projects to deal with the immediate crisis. Finally, will the Honorable Minister explain what emergency procedures have been adopted safely to dispose of waste and garbage and whether steps are being taken to incorporate the public and their organizations into the process of transparent and effective planning for the collection and disposal of municipal, local government, solid waste and garbage?
Honorable Minister.
Honorable Speaker, one, I totally deny the statement. Human body parts from hospitals and mortuaries are being incinerated by health authorities by using their own incineration plants at Valisera. My ministry has taken the following measures for proper waste management in Colombo district? A, short-term plans. A, introduce home composting at home level by distributing home composting bins. B, reduce waste by segregation. C, conducting awareness program among public about 3R systems. D, introduction of public-private partnership project for recyclable material between local authorities and private sector. E, improvement of waste collection and transportation system by supplying garbage collection and transport vehicles to local authorities. 100 numbers from local funds and 151 from Korean loans compactors. B, long-term plans. A, setting up 3 waste-to-energy plants at Karadiana, Morotu and Mutrajivela for waste generating Colombo metropolitan area and Gampaha district with the help of other stakeholder ministries. B, a sanitary landfill in Aruvakkal with transfer station and railway connectivity. C, installation of 2-screw-type mechanical compost plants at Mutrajivela. D, construction of environment-friendly sanitary landfill at Mutrajivela. Two, yes, several integrated plans and strategies at provincial level are being introduced to address this issue around the country. Three, yes, the government is working under long-term, medium-term, and short-term waste management program as stated under the answer one. Four, as an immediate measure, my ministry is carrying out a detailed survey of existing waste dump sites to see the possibility of converting them to environmentally friendly sanitary landfills. B, to resolve land issues of local authorities and to construct at least 2 sanitary landfills for every district. C, purchase 100 garbage compactors from local funds and another 151 compactors from Korean soft loan to improve waste transportation facility of local authorities. D, set up a task force at my ministry to monitor waste management activities in Colombo and suburbs. E, preparation of waste collection and disposal master plan for each province being carried out under the supervision of my ministry with the support of all stakeholder organizations. University staff members, community organizations, and implementation will be commenced accordingly. Also, we have taken steps to hand over a summary of the report to His Excellency President on the 17th of July 2017. Honorable Speaker, I would also like to make a clarification about the local government elections. Garu Kathanayakathumani, Palatpala Chanda Pavatvimata Pera, පලාත්පාලන ආයතන සංස්ථාපනය කළ යුතුයි. එම පලාත්පාලන ආයතන ආරම්භ වන දුර කාලය සඳහන් කළ යුතුයි. The date of commencement. I originally in April published a gazette stating that the date of commencement will be the 1st of July. But we couldn't hold the election because all technical amendments have been gazetted and the bill is before Parliament. It is all of us to collectively to get the bill passed and then we could hold the election. I have in the new gazette stated the date as 1st of October, but if the election is held earlier, I undertake to this house that I will amend the gazette and bring forward the date.
Hari. We can't have a debate, but you can just ask one question. Garu Dinesh Gunawardena Mahathuma, meka vivadayak yanna baha garu mantrinuma pahadili kirimak kamada. Garu Dinesh Gunawardena Mahathuma, he raised the question.
Garu Gampaha district mantrituma, ehi pradeshawasi janata wenuwen mahathumagen karana pahadili karaganna ahanne.
Can you allow that if he has question?
Cardinal Tuma, Lankawa Tama, Henda make a Kiwa, Katanaka Tumani.
Obutuma, Pulani Padi, are you prepared? Yes.
Honorable Speaker, answer the question. There has not been any evidence of there being any body parts. So I have to bring to the notice of this to this house. Statements can be made, but there is not that no concrete evidence has established that body parts have been mixed with waste. So I have to bring that to the notice of the house.
Garu Mantrituma, eka debutuma ke prashne. Naya meka vaadayak karanna bae dakko Dinesh Gunawardena Mahathuma ahanna.
Ekathumane danuwat kirimak pamanai metuma nodanna karanawak nisa. මොකද ඒ ප්‍රදේශයේ මෙතුමාලා හඳුනාගත්තු කසල බැහැර කිරීමේ ස්ථානයක් දැනට පහත් බීම් සංවර්ධන මණ්ඩලයෙන් කරගෙන යනවා. ඒ යන අතරතුර ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාවටම මුතුරාජවෙල විශේෂ කරගෙන තැන් තැන්වල ව්‍යාපාරිකයෝ ගත්තු ඉඩම් මේ වෙද්දි කුණු කසල වලින් පුරවනවා. ඒකට තමයි මේ ජනතා විරෝධය
ගොඩනැගෙන්නේ. ඒ වගේ
Honorable Speaker, I don't want to respond. There are certain members are trying to create a political stage by making certain...
No. Now we gave the...
And also, Honorable Speaker, it doesn't arise out of this.
No.
Honorable, Garu Kathanayaka Tumani, Dinesh Gunawardena Amathuma, Mantrituma, 23 deka yatade mage prashnaya kawwa. Methuma kiyana prakashaya mekata adala naha.
Hari.
Ada, Honorable Speaker.
We can't have a debate on this. Garu Dinesh Gunawardena Amathuma, I can allow you, not anybody else. Garu Dinesh Gunawardena Amathuma avastha de. He raised the question. Dinesh Gunawardena Amathuma prashne pahadili kirima kala, then we close it.
Garu.
Garu Amathuma.
Honorable Dinesh Gunawardena, you are one of the members who I respect most. I hope I answered your question with utmost respect.
I will allow the Dinesh Gunawardena Amathuma to raise the question. I can allow a debate all day.
Honorable Speaker, when allegations of this nature are made without any substance, Honorable Speaker, empty vessels make the most amount of noise.
Sorry, Garu Dinesh Gunawardena Amathuma, I gave him the law. We'll close it. Undai.
Honorable Speaker, my learned friend. Garu Kathanayaka Tumani. Honorable Dinesh Gunawardena raised substance, but it cannot be substituted with noise.
Mege Pradeshe Mantriyorunge.
Most amount of noise.
Mantriyorunge Prasnaya Garu Amathuma. Please listen to me. Pradeshe Prasnaya. ඒක නැගුවා ඒක ඔක්කොම වෙනුවෙන් ගරු දිනේෂ් ගුණවර්ධනතුමා ප්‍රශ්න ඇහුවා ඔබතුමා උත්තර දුන්නා ඒ වගේම ප්‍රශ්න තියෙනවා ඒ පැත්තේ ඒකත් අවධානය යොමු කළා all resume the same issue so මේ ගැනදී ඉවර වෙනකම් වාද කරන්න බෑ but you accept there is a issue so therefore now if I mean race you take appropriate action yeah that's all
I thank you
so they will take appropriate action
ඒ සංශෝධනයේ පළාත් පාලනයට සම්මත වුණු විගස ඡන්දය පවත්වන්න පුළුවන් කියලා. දැන් මම දන්න විදියට පාර්ලිමේන්තුව හමුවේ තියෙන සංශෝධනය කතානායකතුමනි මේ සතියේ ලේඛනයට නැ විවාදයට ගන්න මෙච්චර ලංකාවම බලා සිටිද්දී පළාත් පාලන ඡන්දෙට ඒ නිසා මම ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමාගෙන් ඒ සහ ඇමතිතුමා එකඟනම් මේ සතියේම පළාත් පාලන සංශෝධන පනත පාර්ලිමේන්තුවේ අරගෙන අපේ මතභේදයක් නැහැ ඒක සම්මත කරලා ඡන්දේ තියන්න කියලා ඡන්දේ කල් දාන්න එපා
I have also informed the leader of the house with regard to
okay, that's fine.
And my responsibilities with regard to the election I have carried out.
Okay.
Now it is before the parliament to get the...
Yeah, let the leader of the house respond. Garu Sabhanayakatuma. Sabhanayakatuma.
Garu Kathanayakatumani අපේ හිතවත් අපේ හිතවත් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා මේක පක්ෂනායක රැස්වීමේදී ඔබතුමා ඉදිරිපත් කරුවේ නැහනේ ඔබතුමා පක්ෂනායක රැස්වීමේදී මේක ඉදිරිපත් කරුවේ නැහැ
So we can take it next week
ඒක තමයි
හා අපි ගමු ඒ ගරු දිනේෂ් මහත්මයා ඊළඟ රැස්වීමේදී අපි ගමු විල්රේ
ගරු කතානායකතුමනි පක්ෂනායක රැස්වීමේදී ඉදිරිපත්
කරන්න මම කියන දේ සභානායකතුමාට බොහෝ විට තේරෙන්නේ නැහැ ප්‍රශ්නේ තියන්නේ ඇමතිතුමා කියනවා මේක ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා පනත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ආවා ඒ කාල සීමාවෙන් පස්සේ ඔබතුමා ඕනේ නියම කරන්න ඒ ප්‍රනෝමින්ඩක ඒ පනත පාර්ලිමේන්තුවේ ගැනීම ගැන ආණ්ඩුව ඉදිරිපත් කරන්න ඕනේ පක්ෂනායක කමිටි මේ සුමානේ ගන්න පුළුවන් නම්
එන අපි සාකච්ඡා කරමු දැන් අපි
සූදානම් මේ සුමානේම ගන්න පුළුවන් නම් අපි සූදානම් මේ සුමානේ සිකුරාදා ගන්න මේ සිකුරාදාම ගන්න
පාර්ලිමේන්තුවේ නැගිටලා න්‍යාය පත්‍ර හදන්න බෑ
ඔව් so we will discuss right
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ නැගිටලා න්‍යාය පත්‍ර හදන්න බෑ අපි පක්ෂනායක රැස්වීමේදී සාකච්ඡා කරමු
නැයි සාකච්ඡා we will discuss right හොඳයි Garu Douglas Devananda Amathuma, Honorable Douglas Devananda. Douglas. Mukadda. Mukadda. මුතුරාජ වෙන ප්‍රශ්නේ ඇහුවා. දැන් මේක ඩිබේට් එකක් කරන්න බෑ ගරු මන්ත්‍රීතුමා. ඒක තමයි ඇහුවේ. ඒකට උත්තර දුන්නා. අයි කාන් ඇලව්. මට මේක විවාදයක් කරන්න බෑ. ඒක ඒ වෙනම කතා කරන්න. මට කරන්න බෑ වෙන. මුතුරාජගේ ප්‍රශ්නේ මම අවධානය යොමු කළා. ඔව්. එතුමා දුන්නානේ දැන් ඒ ගන්න පියවර ගත්තා. දැන් එතුමා නියෝජනය කළා. මට කරන්න බෑ. ඔබතුමාලා ඔබතුමාලා ස්ථිර ස්ථාවර නියෝග පොඩ්ඩක් කතා බලන්න. ස්ථාවර නියෝග වල තියෙන ප්‍රශ්නයක් ගත්තාම පිරිතුරක් දෙන්න පුළුවන්. ඒකන වාද විවාද කරන්න බෑ. මට අලුතෙන් ස්ථාවර නියෝග හදන්න බෑ. ඉන්න කරුණාකරලා වාඩි වෙන්න. පොතා ජේෂ්ඨ මන්ත්‍රී පරණ මන්ත්‍රීවරු. ඒකට එතුමා උත්තර දුන්නා. එතන එහාට මඩින් දෙන්න බෑ. මේ පාර්ලිමේන්තුව විහිළුවක් කරන්න එපා. දිනේෂ් ගුණරත්න මහත්මයා ප්‍රශ්න ඇහුවා. ඒකට උත්තර දුන්නා. ඊට පස්සේ අර අපි දියුණු පිළ මන්ත්‍රීට මට අවස්ථාවක් දුන්නා. ඒකට පිළිතුරු දුන්නා. ඒක නෑ කිව්වා. අයි කාන් නෑලා මට කරන්න බෑ. ඉඩක් දෙන්න බෑ ගරු මන්ත්‍රීතුමාලා. ගරු ඩග්ලස් දේවානන්ද මහත්මයා. ගරු ඩග්ලස් දේවානන්ද මහත්මයා.
ගෞරව සභානායකර් අවர்களே நன்றி. யாழ்ப்பாணத்தில் சுமார் 400 ஆண்டுகள் காலத்திற்கும் அதிகமான காலமாக தொடர்ந்து மேற்கொள்ளப்பட்டு வருகின்ற புகையிலை செய்கையானது அச்செய்கையில் ஈடுபடுகின்ற மக்களுக்கு ஒரு பணப்பயிர் என்ற வகையில் பொருளாதார ரீதியில் பாரிய அளவிலான நலன்களை ஈட்டி கொடுத்து வந்தாலும் 2020 ஆண்டுக்குள் புகையிலை செய்கை முற்றாக தடை செய்யப்படும் என உலக சுகாதார ஒன்றியத்திடம் இலங்கை உறுதி அளித்துள்ள நிலையில் மேற்படி புகையிலை செய்கை தங்களது வாழ்வாதாரமாக கொண்டு அதில் நேரடியாகவும் மறைமுகமாகவும் பயன்பெறுகின்ற மக்களுக்கு மாற்று பயிர் செய்கைகளை அறிமுகப்படுத்தி அதனை ஊக்குவிக்க வேண்டிய தேவை ஏற்பட்டுள்ளது. வடக்கில் அனைத்து மாவட்டங்களிலும் கிழக்கில் மட்டக்களப்பு மாவட்டத்திலும் புகையிலை செய்கைகள் மேற்கொள்ளப்பட்டு வந்தாலும் யாழ்ப்பாணத்திலே அதிக அளவில் இப்பயிற்சகை மேற்கொள்ளப்பட்டு வருவது குறிப்பிடத்தக்கது. அந்த வகையில் இம்முறை யாழ்ப்பாணத்தில் 7441 615 ஹெக்டர் நிலப்பரப்பில் 1956 விவசாயிகள் மேற்படி புகையிலை செய்கையில் ஈடுபட்டுள்ளனர் என தெரிய வருகின்றது. அதாவது யாழ்ப்பாண மாவட்டத்தில் சுமார் 27952 குடும்பங்கள் விவசாயத்தில் ஈடுபட்டு வருகின்ற நிலையில் சுமார் 3035 குடும்பங்கள் மேற்படி புகையிலை செய்கையில் ஈடுபட்டு வருகின்றனர். இது மொத்த விவசாய செய்கையாளர்களில் 10.87% என்பது குறிப்பிடத்தக்கது. இதனை விட இப்பயிற்சகையில் தங்கியிருப்போரது எண்ணிக்கையும் பாரியதாக உள்ளது. இந்த நிலையில் மேற்படி புகையிலை செய்கை தடை செய்யப்படுகின்ற நிலையில் புகையிலை செய்கையில் தற்போது ஈடுபட்டு வருகின்ற மக்களுக்கு மாற்றுப்பயிர் செய்கைகள் என்ற வகையில் என்னென்ன பயிர் செய்கைகள் அறிமுகப்படுத்தப்பட உள்ளன இல்லையே அறிமுகப்படுத்தப்பட உள்ளன என்பதை பற்றி அறியத்தர முடியுமா? தற்போது யாழ்ப்பாணத்தில் மேற்கொள்ளப்பட்டு வருகின்ற மிளகாய் மற்றும் வெங்காய செய்கைகள் ஒப்பீட்டளவில் புகையிலை செய்கைக்கு அடுத்தபடியாக பொருளாதார ரீதியில் சாதகமான நிலையினை தருவதாக கூறப்படுகின்ற நிலையில் தற்போது புகையிலை செய்கையில் ஈடுபட்டு வருகின்ற விவசாயிகளுக்கான மாற்று பயிர் செய்கை என்ற வகையில் வெங்காயம் மற்றும் மிளகாய் பயிர் செய்கைகளில் ஈடுபடுவதற்காக மானியங்கள் ஊக்குவிப்புகள் மற்றும் ஏனைய வசதிகள் செய்து கொடுக்கப்படுமா? இதுபோன்ற நவீன கேள்வி சந்தைக்கு ஏற்ற வகையிலான ஏனைய பயிர் செய்கைகளை அறிமுகம் செய்கின்ற ஏற்பாடுகள் இருப்பின் அவற்றில் ஈடுபடுகின்ற விவசாய மக்களுக்கு மானியங்கள் வழங்கப்படுமா? வழங்கப்படுமாயின் என்ன வகையிலான மானியங்கள் வழங்கப்படும்? தற்போது யாழ்குடா நாட்டில் மேற்கொள்ளப்படுகின்ற உருளைக்கிழங்கு வெங்காயம் மிளகாய் போன்ற பயிர் செய்கைகளின் அறுவடைகள் சந்தைப்படுத்துவதில் தேசிய மற்றும் சர்வதேச மட்டத்தில் இருக்கக்கூடிய தடைகளை அகற்றுவதற்கு எடுக்கப்பட உள்ள நடவடிக்கைகள் என்ன? குறிப்பாக நமது உற்பத்திகள் சந்தைக்கு வரும் காலத்தில் அதே பொருட்கள் இறக்குமதி செய்யப்பட்டு குறைந்த விலைகளில் விற்கப்படுவதால் எமது விவசாய உற்பத்தியாளர்கள் பெரும் பாதிப்பு முகங்கொடுக்கின்ற நிலை தொடர்கின்றது. எனவே இறக்குமதி வரிகளை அதிகரிப்பதோடு மட்டும் நின்றுவிடாமல் அப்பொருட்களின் இறக்குமதியை மட்டுப்படுத்துவதற்கு அல்லது அக்காலங்களில் இறக்குமதியை நிறுத்துவதற்கு உரிய தரப்புகளுடன் இணைந்து நடவடிக்கை எடுக்க முடியாதா என்பது தொடர்பான இந்த கேள்விகளுக்கு கௌரவ சம்பந்தப்பட்ட அமைச்சர் அவர்கள் நோ மினிஸ்டர்
Honorable Leader of the House.
Garu. Garu Kathanayakathumani.
Hari, Garu Amathuma.
Garu Kathanayakathumani. එතුමාගේ පළවෙනි ප්‍රශ්නේ දැනට දුම්කල වගාව නිරත වී සිටින අයට හඳුන්වා දී ඇති විකල්ප භෝග වර්ග මොනවද නැත්නම් හඳුන්වා දීමෙන් නියමිත භෝග වර්ග මොනවද කියන එක. ඒකේ ඒ පිළිතුර මිරිස් ලූණු එළවලු යන භෝග වර්ග හා අපනයන වෙළඳපොළ ඉලක්ක කර ගනිමින් කෙසෙල් භෝගය විකල්ප භෝග ලෙස හඳුන්වා දිය හැකිය. දෙවෙනියට එතුමා අහන ප්‍රශ්නේ මේ වන විට දුම්කල වගාවේ නිරත වී සිටින අයට විකල්ප වගාවන් වශයෙන් ලූණු හා මිරිස් වගා කිරීම සඳහා සහනාධාර දිරිගැන්වීම හා අනෙකුත් පහසුකම් ලබා දීමට කටයුතු කළ හැකිද? එමෙන්ම වර්තමානයේ ඉල්ලුම සරලන පරිදි වගාවන් හඳුන්වා දීමට අදහස් කරන්නේ නම් ඒවට යොමුවන ගොවීන් සඳහා සහනාධාර ලබා දීමට කටයුතු කෙරෙන්නේද? එසේ ලබා දීමට බලාපොරොත්තු වන සහනාධාර මොනවාද? පිළිතුරු මිරිස් ලූණු එළවලු හා කෙසෙල් නව වගාවන් ලෙස ආරම්භ කරන ගොවීන් වෙත සහනාධාර දීමේ හැකියාව පවතී. ඒ යටතේ 50%ක් රජයේ දායකත්වයේ යටතේ රෝපණය ද්‍රව්‍ය ශුද්‍ර ජල සම්පාදන පද්ධතිය හා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම සිදු කළ හැකිවේ. එසේ කෘෂි රසායනික ද්‍රව්‍ය අවම ලෙස භාවිතයට ගනිමින් පරිසර හිතකාමී ලෙස වගාවන් හිමි නිරත ගොවීන් වෙත දිරි දීමන ලබා දීම සිදු කළ හැකිවේ. ඊළඟ ප්‍රශ්නෙ මෙතුමා අහනවා මේ වන විට යාපනයේ අර්ධද්වීපයේ වගා කරන අර්ථාපල් ලූණු මිරිස් යනාදී භෝග නෙලා වෙළඳපොළට ගෙනීමේදී පවතින දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ බාධාවන් ඉවත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය මොනවද කියන්නේ? ඒකේ පිළිතුර අර්ථාපල් ලූණු මිරිස් යන භෝගයන්හි අස්වනු නෙලා වෙළඳපොළට ගෙන එන අවස්ථාවේදී පමණක් නොව වසර පුරා අඛණ්ඩව ආනයනය කරන නිෂ්පාදනයන් සඳහා බදු පැනවීම මගින් මෙම භෝගයන් මිල උච්චාවනය යම් තරමක් දුරට තුලනය කර ඇත. රතුලූණු අස්වනු ගබඩා කිරීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් සැලසීම තුළින් අස්වනු එකවර වෙළඳපොළට පැමිණීම වැළැක්වීම මගින් ගොවින් හට ඔවුන්ගේ නිෂ්පාදනය සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට අවස්ථාවක් සැලසී ඇත. එතුමා ඊළඟ අහන ප්‍රශ්නේ ආනයන බදු ඉහළ දැමීමෙන් පමණක් නතර නොවී එවන් නානයන ද්‍රව්‍ය පාලනය කිරීම හෝ නතර කිරීමට ඒ සම්බන්ධව පාර්ශ්ව සමග එක් වී කටයුතු කළ හැකිද? ආනයන බඳු පිළිතුර ආනයන බඳු ඉහළ නැංවීමේදී හා ආනයන ද්‍රව්‍ය පාලනය සඳහා මේ වන විටත් අදාළ පාර්ශ්ව සමග එක්ව කටයුතු කරන අතර ඉදිරියේදීත් එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. එසේම ශ්‍රී ලංකාවේ ගොවීන් විසින් වෙළඳපොළට නිකුත් කෙරුණියේ ප්‍රාථමික නිෂ්පාදන වන අතර එමගින් නිෂ්පාදනයට මිලක් ලබා ගැනීමට හැකියාවක් නොලැබී ගොස් ඇත. එබැවින් ගොවියට වැඩි ආදායමක් හිමිකර දෙමින් අගේ එකතු කළ නිෂ්පාදනය සිදු කිරීමට ගොවින් නැඹුරු කිරීමට පියවර ගැනේ.
ගරු අධිකරණ අමාත්‍ය බුද්ධාසන ඇමතිතුමා මිනිස්ටීරියල් ස්ටේට්මන්ට්.
ගරු කතානායකතුමනි, පසුගිය සති කීපය තුළ අපි දැක්ක ජනමාධ්‍යයෙන් ඉතා විශාල ප්‍රසිද්ධයක් ලබා දෙමින් පැවතුනා වර්තමාන ආණ්ඩුව වෙහෙර විහාරස්ථානවල පාලනයට මැදිහත් වෙන්න වෙහෙර විහාරස්ථානවල ආදායම් පාලනය කිරීමේ කටයුත්තක් ආරම්භ කරලා තියෙනවා කියලා. ඒ පිළිබඳව අපි ආණ්ඩුවක් විදිහට පැහැදිලි ප්‍රකාශයක් කරා. අපේ රටේ වෙහෙර විහාරස්ථාන සම්බන්ධව අදාළ වෙන්නේ 1931 අංක 5 බ්‍රිතාන්‍ය පාලන සමයේ සම්මත කරන්නට යෙදුන විහාර දේවාලගම් පනත. ඒ හැරෙන්නට ආණ්ඩුවක් විදිහට රජයේ විදිහට අපි කිසිදු ආකාරයෙන් බෙහෙර විහාරස්ථානවල ස්වාධීනතාවයට මැදිහත් වෙන්නේ නැහැ කියලා. ඒ අතරේ අපි දැක්කා මාධ්‍ය යම් යම් අවස්ථාවල සඳහන් කරලා තිබුණා විවේචනාත්මකව ආණ්ඩුව වෙහෙර විහාරස්ථානවල පින් කැටවලටත් අත තියන සූදානම් වෙලයි සිටින්නේ කියලා. අපි ඒ පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙද්දී ගරු කතානායකතුමනි, ඊයේ දිනේදී මේ රටේ සංඝරත්නය වගේම මහජනතාව නොමග යවන ආකාරයේ බරපතල ප්‍රකාශයක් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේම සඳහන් කරලා තියෙනවා කන්දේ විහාරයේ පින්කැට 37 සීල් විහාරාධිපති හිමියෝ කියති. පින්කට සීල් කළේ පඬුරු ආදායම ගණන් බලන්න බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරල් කියයි. ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා කන්ද විහාරයේ ඒ ඓතිහාසික විහාරස්ථානය බෙන්තර වලල්ලා විට කෝර්ලේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බටුවන් හේනේ ශ්‍රී බුද්ධ රක්කිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අධිපතිත්වය යටතේ පවතින පන්සලක් උන්වහන්සේගේ කාල සීමාව තුළ මේ විහාරස්ථානය ඉතාමත්ම ශීඝ්‍ර ලෙස දියුණුවට පත් වෙලා විශාල සේවාවක් කරපු ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් ඒ රටේ අපි සියලු දෙනායක පිළිගන්න කාරණයක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගරු කතානායකතුමනි කන්ද විහාරයේ පින් කැට 37කට සීල් කරාද කියන කාරණය. විහාර දේවාලකම් පනතේ පන්සල් වර්ග දෙකක් තියෙනවා. ඒ හතර එකවගන්ති යටතෙන් පාලනය වන විහාරස්ථාන, අනිත් කාරණේ තමයි හතර එකවගන්තියෙන් බැහැර කරන ලද විහාරස්ථාන. හතර එකවගන්ති යටතේ පාලනය වන විහාරස්ථානයක් සම්බන්ධව භාරකාරයෙක් සිටින්න ඕන, පත්කිරීමක් කරන්න ඕන. ඒ පිළිබඳව ආදායම් ගණනය කිරීමේ ක්‍රමවේදයක් විහාර දේවාලගම් පනතේ හතරවෙනි කොටසේ සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මෙවැනි විහෙර විහාරස්ථාන වලට ලැබෙන ආදායම් පිළිබඳව පනත මුල් කාලයේ බලතල පැවරලා තිබුණේ මහභාරකරුට, පසුකාලීනව 1980 ගණන්වල මේ පනත සංශෝධනය වුණාට පස්සේ ඒ බලතල මහභාරකාරයාගෙන් ඉවත් කරලා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරල්වරයා වෙත පැවරලා තියෙනවා. ඒ අනුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරල්වරයාගේ වගකීම තමයි ඔහු ක්‍රියාත්මක කරන්නේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා හතර එකවගන්තියේ ගැනෙන විහෙර විහාරස්ථානවලට ලැබෙන ආදායම පිළිබඳව ඒ භාරකාර වික්ෂුන් වහන්සේ හෝ භාරකරු ඉනුම් පවත්වාගෙන යා යුතුයි. ඒ ලැබෙන ආදායම පිළිබඳව පාරිදෘශ්‍යභාවයක් සහිතව ගණනය කරලා එම මුදල් බැංකුගත කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරල්වරයා වෙත පැවරලා තියෙන වගකීමක්. ඒ අනුව මේ කන්ද විහාරයේ පමණක් නෙවෙයි ගරු කතානායකතුමනි, අපේ රටේ විහෙර විහාරස්ථාන 258ක් තියෙනවා මේ ගණයට වැටෙන. ඒ අනුව මහනුවර ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රීපාදස්ථානය, රුහුණු මහා කතරගම දේවාලය, රත්නපුර සමන් දේවාලය, දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය, දෙවුන්දර පරම විචිත්‍රාරාම විහාරස්ථානය, සීනිගම දේවාලය යනාදී ඉතාමත්ම ප්‍රධාන ගණේ විහෙර විහාරස්ථාන ඇතුළුව මේ හතර එක වගන්ති යටතේ පාලනය වන සියලු විහාරස්ථානවල ආදායම සම්බන්ධව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා අනුගමනය කරන්නේ මේ නීතිය. මෙහි කිසිදු දේශපාලනයක් නැහැ, දේශපාලනයගේ මැදිහත්වීමක් නැහැ. ඒ අනුව මෙම කන්ද විහාරයේ පින්කැට වල ලැබෙන ආදායමත් අධීක්ෂණය කිරීමේ කටයුතු බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරල්වරයා සිදු කරනවා. ඒ සිදු කරනු ලබන්නේ ගරු කතානායකතුමනි ක්‍රමවේදයක් තියෙනවා ස්ථාපිත වෙච්ච. ඒ විහාරස්ථානයේ භාරකාර භික්ෂුන් වහන්සේ හෝ භාරකරු ඒ පින්පෙට්ටිය පිරිලා තියෙනවායි කියලා දැනුම් දුන්නම ඒ ඉල්ලා සිටින දිනයට තමයි බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලයෙන් ගිහිල්ලා ඒව ගණන් කරලා ඒවා බැංකුගත කරලා බැංකු නිලධාරි ගෙනල්ලා ඊට පස්සේ ඔහු ඒ පින්පෙට්ටි වලට සීල් තියලා එන ක්‍රමය. මේ තමයි දළදා මාලිගාවෙත් අද අනුගමනය කරන ක්‍රමය. එතකොට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා මීට මැදිහත් වෙන්නේ ඒ විහාරාධිපති භික්ෂුන් වහන්සේලා දැනුම් දුන්නාම. මං ගරු සභාවේ දැන ගැනීම පිණිස අවසන් වතාවට කන්ද විහාරස්ථානයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරල් වෙත එවපු ලිපිය මම කියවනවා. භාරකාර හිමි කෙත්තාරාම කන්ද විහාරයේ අලුත්ගම 2015 මැයි 28. ගරු නියෝජ්‍ය කොමසාරිස්තුමිය, විහාර දේවාලගම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පින්පෙට්ටි හිස්කර නැවත තැබීම සඳහා නියෝජ්‍ය කොමසාරිස්තුමිය, අප විහාරස්ථානයේ තබන ලද පින්පෙට්ටි පිරී ඇති බැවින් ඒවා හිස්කොට නැවත තැබීම සඳහා මෙම මස 27, 28, 29 යන දින තුන තුළ අධීක්ෂණ කටයුතු සඳහා ඔබ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කරවන මෙන් කාරුණිකව දන්වා සිටිමි. මෙයට භාරකාර පූජ්‍ය පී පියරතන හිමි. එතකොට ගරු කතානායකතුමනි මේ අවසන් වතාවට එවපු ලිපිය මම කිව්වේ ඒ අනුව මේ විහෙර විහාරස්ථානවල පින්පෙට්ටි පිරුණම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට ඉල්ලීමක් කරනවා මේවා ගණන් කරලා ගිණුම්ගත කරන්න එන්න කියලා. ඒ ආරාධනාව පිට තමයි ගිහිල්ලා මේ කටයුත්ත කරන්නේ. ඉතින් මෙම පුවත් පත විශේෂම මේ මාතෘකා විවාදයට තුඩු දීලා තියෙන මොහොතක කිසිදු වගකීමකින් තොරව ඉතා ප්‍රසිද්ධියක් දෙන්නේ කන්දේ විහාරයේ පින්ගැට 37කට සීල් හරියට ගිහිල්ලා මේ බලහත්කාරයේ නීති විරෝධීව පන්සලේ මුදල් අය ලබා ගන්න ආණ්ඩුවෙන් ගිහිල්ලා සීල් තිව්වයි කියන අදහස තමයි මේකෙන් දෙන්නේ. නමුත් සත්‍ය කතන්දරේ තමයි රටේ පවතින නීති අනුව මෙම විහාරස්ථානයේ වෙහෙර විහාරස්ථාන 258ක මේකට යුත්ත සිදු කරන. ඒක නිසා ජනමාධ්‍යයේදී මහත්තුරුන්ට විශේෂයෙන්ම මේවා ලියපු මහත්තුරුන්ට මේ පුවත්පත්වල කර්තෘවරුන්ට වගකීමක් තියෙනවා. තමන්ගේ පුවත්පත රුපියල් 30ක් දීලා ගන්න පාඨකයාට සාධාරණයක් කරන්න. ඒක නිසා මේ වගේ කාරණයක් වාර්තා වුණත් අඩු ගානේ මේ මාධ්‍යවේදීන්ට යුතුකමක් තියෙනවා. පන්සල් පාලනය වෙන්නේ කුමක් යටතේද? විහාර දේවාලකම් පනති මොනවද තියෙන්නේ? ඒව හොයාගන්නත් අපහසුතාවයක් තියෙනවා නම් වැඩිහිටි ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේ නමකගෙන් ඇහුවනම් කොහොමද මේව සිද්ධ වෙන්නේ කියලා කරුණු දැනගන්න ඉඩ තිබුණා. ඒක නිසා මෙවැනි ජනතාව නොමග යවන ප්‍රකාශ මේ ජාතික මට්ටමේ මාධ්‍ය විදියට සලකන ලංකාදීප වගේ පුවත්පතක පළ කිරීම පිළිබඳව අපි කනගාටු වෙනවා. මින් මතුවට ජනතාව වෙනුවෙන් තොරතුරු ලබා දීමේදී අන් සියලු දෙනාගේම අඩුපාඩුකම් හොයන අඩුපාඩුකම් ගැන කතා කරන දේශපාලඥයාගේ මදිපුංචිකම් ගැන ඔක්කොම විවේචනය කරන මාධ්‍යවේදියොත් මාධ්‍ය ආයතනවල කර්තෘ ඇතුළු ප්‍රවෘත්ති සම්පාදකයොත් තමන්ගේ අඩුපාඩු හදාගත්තා නම් මේ මේ ඒකෙන් විශාල සේවයක් වෙනයි කියන කාරණය මතක් කරනවා. ස්තුතියි ගරු කතානායකතුමනි.
ගරු රවි කන්නායක මහත්මයා.
ඔව්.
ගරු මන්ත්‍රීතුමා ඔව්. ඔබතුමා පිළිතුරෙන් සූදානම්ද? ඔව්.
ගරු ඇමතිතුමනි, පැහැදිලි කර ගැනීමක් ඔබතුමා දැන් ප්‍රකාශ කරපු විදිහට 258ක් සියලු ආගමික ස්ථානවලට මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නේ. ගරු ඇමතිතුමනි, පුළුවන් නම් අපිට ඉදිරිපත් කරනවාද මේ එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වුණේ එක කාල සීමාවකදීද මේ විහාරස්ථාන 258ටම, එහෙම නැත්නම් කාල වකවානුවක වෙනස් වුණාද?
ගරු කථානායකතුමනි, මේ හතරවෙනි හතර එක වගන්තිය යටතේ පාලනය වෙන පන්සල් සහ හතර එක වගන්තියෙන් බැහැර කරනු ලබන වෙහෙර විහාරස්ථාන පිළිබඳව වරින් වර ගැසට් නිකුත් කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී හතර එක වගන්තියෙන් බැහැර කරලා තියෙනවා, සමහර අවස්ථාවලදී ඒකට ඇතුළත් කරලා තියෙනවා. ඒක එක අවස්ථාවකදී සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. 1931 ඉඳලා අද දක්වා කාලෙන් කාලේ වෙනස් වෙමින් පවතිනවා. වර්තමානයේ වෙන විට ඒ පවතින සංඛ්‍යාව තමයි මම 2058ක් කියලා කිව්වේ. ගැසට් පත්‍රයේ ඒවා ගැසට් කරලා තියෙනවා. ඉතින් බබ අපිට ලබා දෙන්න පුළුවන් ගරු කථානායකතුමනි.
යමන් කියන්නේ බෑ ඒක කියන්නේ. නම නිකන් ගේම් ගේ. ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා.
Honorable Speaker, I raise to make this statement in reply to charges made by Honorable Bandula Gunawardana, Member of Parliament, regarding the National Lotteries Board. Honorable Member, at a media conference held by a joint opposition on the 25th of June 2017, displayed a piece of paper implying it to be a lottery ticket. He stated that these alleged lottery tickets did not contain a draw date, draw number, or winning numbers. He also stated that the said lottery was due to be drawn on the 17th June and had been issued to the market. He alleged that they were faulty tickets. This is a serious allegation. I made inquiries from the National Lotteries Board and they have denied the allegations made by the Honorable Member. According to their report, what was shown by the Honorable Member at a press conference was an impression of an artwork of a Govisetha lottery ticket. Govisetha lottery is drawn on 5 days of the week and is printed in 5 different colors. Any lottery ticket sold in the market must have a variable data, winning numbers, date, draw number, barcode, QR code, etc., to be valid lottery. Finally, a special security overlay is printed on the surface. It is strange that the honorable member, while displaying the alleged lottery ticket, told the media there was no draw date or draw number printed at the same time, stated that it was a draw drawn on the 17th. I think it is pertinent to ask the member as to how he presumed that it had been drawn on the 17th. NLB informs me that no complaints were received from the sales network or customers in this regard. The matter has now been handed over to the CID for further investigation, and the NLB will seek legal advice on future course of action. වගකිව යුතු මහජන නියෝජිතයෙක් නම් කරු මන්ත්‍රීවරයා විසින් කළ යුතු තිබුණේ එම ලොතරැයි පත සම්බන්ධයෙන් බලධාරීන් අවධානය යොමු කිරීම විනා මාධ්‍ය සංදර්ශන පැවැත්වීම නොවේ. ඔහුගේ මෙම ක්‍රියාව හරහා සාමාන්‍ය ලොතරැයි පත් අලෙවිකරුවන් හා නියෝජිතවරුන්ගේ ව්‍යාපාර කටයුතු මෙන්ම ඔවුන්ගේ එදිනෙතා ජීවිතය අවදානමකට ලක් කිරීමට උත්සාහ දරා ඇත. ලොතරැයි පත් මුද්‍රණය කරනු ලබන්නේ විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරහා තෝරාගනු ලබන පෞද්ගලික මුද්‍රකරුවන් විසිනි. ජාතික ලොතරැයි මණ්ඩලයේ සතු ලොතරැයි නවයක් වෙළඳපොලේ පවිතන අතර දෛනිකව ලොතරැයි පත් මිලියන 3ක් අලවිය සඳහා නිකුත් කරනු ලැබේ. 2013 වසර තෙක් ටෙන්ඩර් පරිපාටිය නොතිබුණු අතර තනි මුද්‍රණ ආයතනයක් රාජ්‍ය මුද්‍රණ සංස්ථාව හැර විසින් ලොතරැයි පත් පහක් මුද්‍රණය කරනු ලැබිණ. 2002 සිට 2013 වසර දක්වා පමණක් ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් ඉහත කී ආයතනය වෙත ලොතරැයි පත් මුද්‍රණය වෙනුවෙන් රුපියල් බිලියන 2.2කට ආසන්න මුදල් ලොතරැයි පතක් සඳහා 150ක් වශයෙන් මුද්‍රණ ගාස්තු ගෙවිය ලැබිය. 2013දී ටෙන්ඩර් කැඳවීමක් සිදු කෙරුණු අතර එකල ජාතික ලොතරැයි මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ඒකාධිකාරී කොන්දේසි හේතුවෙන් ඉහත සඳහන් කළ සමාගමට ලොතරැයි පතක් සඳහා 147ක් වන පරිදි කොන්ත්‍රාක්තු ලබා දී ඇත. 2016 නම් කොන්ත්‍රාක්තුව අවලංගු වීමත් සමග තරංකාරී බවට අවස්ථාව හිමිකර දෙමින් නව මිල ගණන් සඳහා ලාංඡු කැඳවීම සිදු වූ අතර විශිෂ්ට ප්‍රමිතියක් සහ වැඩි දියුණු කළ ආරක්ෂිත මුහුණුවර සමග ලොතරැයි පතක් සඳහා 135ක පිරිබියක් අත්කර ගැනීමට ජාතික ලොතරැයි මණ්ඩලය සමත් වූයේ 112ක ලාභයක්ද රඳවා ගනිමිනි. මේ හේතුවෙන් ජාතික ලොතරැයි මණ්ඩල ලොතරැයි පත් වර්ග 4කින් පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 57ක් මුදලක් ඉතුරු කර ගැනීමට හැකි වී තිබෙන අතර වසර 20ක් පුරා එකම බලවත් මුද්‍රණ ආයතනයකට හිමි වී තිබූ ඒකාධිකාරිය බිඳ දැමමින් අවශ්‍ය අවස්ථාවක සේවය ලබා ගැනීමට මුද්‍රණ ආයතන එකතුවක් නිර්මාණය කිරීම හැකියාව ලැබී තිබේ. නිසි තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් එවක අනුගමනය කළේ නම් ජාතික ලොතරැයි මණ්ඩලයේ රුපියල් මිලියන 850ක් ලොතරැයි පත් මුද්‍රණ ගාස්තුවක් ඉතිරි කර ගැනීමට හැකිව තිබිනි. ටෙන්ඩර් පරිපාටිය අක්‍රමතාවන් පිළිබඳව ගරු මන්ත්‍රීවරුන් සඳහා ඇත. ටෙන්ඩර් පරිපාටිය අක්‍රමිතා යනුවෙන් ඔහු අදහස් කරන්නේ කුමක්දයි මම දැනගන්න කැමැත්තෙමි.
වාඩි වෙන්න මන්ත්‍රීතුමා අවස්ථාව දෙන්න.
යන්නෙන් ඔවුන් අදහස් කළේ අතීතයේ මෙන් තනි ආයතනයකට පමණක් බඩ වඩා ගැනීමට අවකාශ සලස්වනද එසේත් නැත්නම් පුළුල් අවස්ථාව විවර කිරීම හරහා ජාතික ලොතරැයි මණ්ඩලයේ මුද්‍රණ ගාස්තු වශයෙන් විශාල මුදලක් ඉතිරි කර ගන්නටද යන්නයි. අමාත්‍යවරු වෙත පවරන වගකීම හා කාර්යභාරයන් පිළිබඳ විධායක ජනාධිපති සතු පරමාධිකාරියද ගරු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න කර තිබේ. රාජ්‍ය මුද්‍රණ සංස්ථාව හා ජාතික චිත්‍රපටි සංස්ථාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් විෂයන් වීමද රාජ්‍ය වැවිලි හා ජනවසම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධනය යටතේ පත්වීම යනාදී වශයෙන් වෙනත් අමාත්‍යාංශ වෙන අනුයුක්ත කරන ලද විෂයන් ඔහු ඉතා පහසුවෙන් මගහැර ඇති බවද පෙනේ. එක්කොමත් එක කාලයක විදුලි සංදේශ නියමිත කොමිසම සභා ජනාධිපති අනුයුක්ත කර තිබූ බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ අංශයට අමතක වී ඇත්දයි අසමි. ඇතිවිය හැකි ප්‍රතිවිපාක පිළිබඳ හොඳින් දන්නා නිසා මම ගරු මන්ත්‍රීවරයාට ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ වැළකීම සිටී බව අපි දන්නෙමු. ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීවරු විසින් ජූලි 2 වෙනිදා පැවති මාධ්‍ය සාකච්ඡාවදී යළිත් වරක් ඔහුගේ සුපුරුදු චෝදනාව ඉදිරිපත් කළේය. ලොතරැයි මණ්ඩලය සම්බන්ධව දිගින් දිගටම එල්ල කරන චෝදනා සහ මහජනතාව නොමග එවැනි ප්‍රකාශයන්ගෙන් පදනම් විරහිත බව සනාථ කිරීම සඳහා මේ ගරු සභාව හමුවේ සත්‍ය අනාවරණය කිරීමට මම කැමැත්තෙමි. ස්තුතියි.
I wish to inform the House the presence of Honorable I'll give you the time. Then I'll give it. I wish to inform the House, Honorable Awlad bin Talal bin Abdullah Saud from Saudi Arabia is present in the Speaker's Gallery today. We welcome you. Garu Sisara Jayasinghe Mahathaya.
Thanayithumani, then mudalla emathumage podi pahadikirimak karagan tiyenne. Videsha kadita emathumage. Then Lotarai Mandalaya gana etuma prakashaya kale. Then Videsha katiyutu amathyanseyai ලොතරැයි මණ්ඩලය අතර සම්බන්ධය මොකද්ද?
ඒක එතමත් පාඩම්
තියෙන. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ යටතේ තමයි විගණනය කරන්නේ. විගණනය කරන්නේ මුදල් අමාත්‍යාංශයේ යටතේ. විගණනය විදේශ ආයතන අමාත්‍යාංශේ කරන්නේ
නැහැ.
මේ ලොතරැයි මණ්ඩලය ජාත්‍යන්තර ගෙනියන්න දෙන්නේ මේ. ලොතරැයි මණ්ඩලය ජාත්‍යන්තර ගෙනියන්න දෙන්නේ කෙනකයි මම පස්සේ.
මොකද කරු මන්තුම හැබැයි ඒක ඊටම යටතේ ගැසට් කරලා තියෙන්නේ
මේ 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 සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බව කොමිසම අපත් කළා ලොතරැයි මණ්ඩලයේ සභාපතිනිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි එහෙම පරීක්ෂ එහෙම කොමිසමක් පත් කරාද එහෙම කොමිසමකට පත් කරා නම් කවුද ඒ කොමිසමේ සමාජිකව කවුද මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් අවසන් නිගමනයක් ලැබිලා තියෙනවා.
එතුමනි මේ සම්බන්ධයෙන් මට උත්තර දෙන්න පුළුවන් අන්නේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කරේ දවස් 3කට ඉස්සෙල්ලා. අර දවස් 4ට ඉස්සෙල්ලා. ඒ කිව්ව දවසේට පසු දවස් සභාපතිනිය ඒ සම්බන්ධයෙන් උත්තරයක් මාධ්‍ය ඉදිරිපත් කරා. මම හිතුවා මට සතු කාර්යභාරය පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න මොන වගේ යම්විතින් කඩාකප්පල් ස්වරූප ප්‍රකාශද මේ කරන්න කියලා. ඒගොල්ලෝ හිතනවා මේකෙන් බාධා කිරීමක් මිසක් වෙනින් දෙයක් නෙමෙයි. ඒ ගැන අනිවාර්යයෙන්ම අපි කොමිසමක් පත් කළා. ඒකේ අපි හෙළිදරව් කරන්න පුළුවන් තරම් ඉක්මනට. අහන්න දෙයක් නැහැ. මෙතන හැම මොහොතකටම CID එකට යන බන්දුල ගුණවර්ධනට ඇයි මේක ගිල දුන්නේ නැත්තේ? එතුවා නිකම් මාධ්‍ය ඉස්සරහා සම්දර්ශන කිතර රඟපාන්නේ. මෙතන ප්‍රශ්නයක් තිබ්බනම් ඒකමල CID එකට යන්න කියන්න. අපේ මේ කාලේ තියෙන දූෂණ නැතර නැති කළ තියෙනක මිසක් වෙනින් ඒවා නෙමෙයි
කරන්නේ. ප්‍රධාන කටයුතු ආරම්භයේ යෝජනා ගරුජා ඔව් ගරු මන්තුමා ගරු නලින් ජයසිංහ මහත්මයා
අර කතානායකතුමනි
ගරු නලින් ජයසිංහ මහත්මයා
පොයින්ට් ඔෆ් ඕඩර්
ගරු නලින් ජයසිංහ මහත්මයා
විදේශ මහත්මයාත් ඉන්න නිසා මේ වෙලාවේ මම අතු කරන්න කැමතියි
ඔව් ෆයිට්
ගරු මන්තුමා ඔබතුමාත් ඉන්න නිසා දැන් මම වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ගරු කතානායකතුමනි විදේශ අමාත්‍යාංශයේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා ඒකට නොවැම්බර් 11 2016 විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා පිළිතුරක් ලබා දුන්නා. මම ඇහුවේ රුසියාවේ හිටපු තානාපති උද්‍යංග වීරතුංගට ලබා දීපු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය පිළිබඳව. හර්ෂ සිල්වා නියෝජ්‍ය අමාත්‍යතුමා උත්තරයක් දීලා තියෙනවා උද්‍යංග වීරතුංග මහත්මයාගේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අවලංකරලායි තිබෙන්නේ කියලා. මම අහන්න ඒ වගේම දැන් කොටුව අධිකරණය ගිසති ඔව් දෙන්න
දරු වජ්ජේ මහත්මයා මේකපත් දෙන්න පුළුවන් ද
උත්තර දෙන්න එතුමා දෙනවා මම අහන්න කොටුව අධිකරණය ගිසති දැනුම් දීලා තියෙනවා ඒක අවලංකරන්න කරන්න කියලා මේ පාර්ලිමේන්තුවේ බොරු කියලා තිබෙන්නේ කියලා
කතානායකතුමනි අප මෙතන කැබිනට් ඇමතිවරු වශයෙන් ඕන ප්‍රශ්නෙට උත්තර දෙන්න අපි සූදානම් සිටිනවා මේ නලින් අපේ මන්ත්‍රීතුමා
කාල සීමා ප්‍රශ්නයක් තියෙනවා කරු
මම පුළුවන් තරම් ඉක්මනට මේව කරන්න
ප්‍රශ්නයක් තියෙනවා තව
උදයංග වීරතුංගට VIP પાස්පෝර්ට් එක දීලා තිබ්බා ડિප්ලොමැටික් પાස්පෝර්ට් එක දීලා තිබ්බා මේක අපේ ආණ්ඩුව ආ විකසයක වෙනස් කරලා තිබ්බා නමුත් ඒක බාර දීලා තිබ්බේ නැහැ ඒ බාර දීලා නැතුණාට
හැම වෙලාවම
හිටපු ජනාධිපති යන අවස්ථාවේදී ජපානයේට පකිස්තානයේට දුබායි වලට යන අවස්ථාවේදී එතුමා ගිහිලා තියෙනවා ඉන්ටර්පෝල් එකේ බී ලකුණට තියෙනවා ඒ නිසා අපේ අංග සම්පූර්ණ උත්තරයක් ඔබතුමාට
ලබා දෙන්න
ස්තුතියි
ගේ පැහැදිලි කර ගැනීම එතුමා මේ ලොතරැයියට අදාළව වෙන එකක් නෙවෙයි ඔබතුමා ප්‍රකාශ කරා ඒකට අදාළ දැන් අතවසෙම මේ නිලධාරියෙක් සම්බන්ධ දැන් මේ ලොතරැයිය පිළිබඳ මේ කරුණු ඉදිරිපත් කර අවස්ථාවේ මේ ප්‍රකාශය සභාපතිනිය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරේ ඔබතුමාගේ අමාත්‍යාංශයේ දැනුවත්කම ඇතුවද දැනුවත් දැන් ඔබතුමා පාර්ලිමේන්තුවට මේ කරුණු ඉදිරිපත් කරන එක හරි.
මමයි නිර්දේශකරේ සභාපතිට උත්තර දෙන්න මොකද බැඳී සිටිනවා මේ වගේ ගිහිල්ලා මාධ්‍ය ඉස්සරහා සම්දර්ශනයක් ඇති කරන අවස්ථාවේදී.
එහෙමනම්
මේක ආරක්ෂා කිරීමට එතුමාට මම කිව්වා උත්තර දෙන්න කියලා. ඊට පස්සේ මම අද පළිනි පාර්ලිමේන්තුව දවස නිසා මම මෙතන පාර්ලිමේන්තුවේ එතුමාට උත්තර දෙනවා. හැබැයි මේක දැනගෙන එතුමා එළියට ගිහිල්ලා තියෙනවා. කරුණාකරලා CID එකට ගෙනියන්න. ඇයි මේක හැංගි හැංගි ඉන්නේ? ඔතන ඔච්චර ප්‍රශ්නයක් තියෙනවා නම් හැමදාම ප්‍රශ්නයක් තියෙනවා කියලා පෙන්වනවා නම් මං අභියෝග කරනවා මේ වගේ බොරු කරන්නේ නැතුව යන්න CID එකට. හැබැයි ගියේ නැත්තම් එතුමාව ගෙන්න ගන්නවා එතනට. එච්චරයි.
ආයක් තියෙන්න ඕනේ ගරු ඇමතුමා මේ වගේ කාරණාවක් මතු වුණාම ඔබතුමා මේ වගේ වැදගත් ප්‍රකාශයක් මේ සභාවේ කරන්න මත්තෙන් නිලධාරීන් එක එකන තනතන ප්‍රකාශ කරන්න ගියාම ඔබතුමාගේ ප්‍රකාශයේත් වටිනාකමක් නැති
වෙනවා. නෑ මන්තුමා ඒක කරේ මෙහෙමයි. එතුමා ඔය ප්‍රකාශ කරේ සෙනසුරාදා. සෙනසුරාදා බැලුවේ සඳුදා ඉරිදයි සඳුදයි ඒ මාධ්‍ය පාවිච්චි කරන්න. ඉතින් නිකන් හිටියා නම් එතකොට අපි වැරදිකරු බවට පත් වෙනවා. ඒ නිසා තමයි පෙන්වන්න හදන්නේ මේ වගේ බොරු කරන්න නැතුව කරුණාකර CID එකට ගෙනියන්න කියලා. දැන් අපි CID එකේ කේස් එකක් දාලා තියෙනවා. ඒක අපි IGP තුමාට එක දීලා තියෙන එක ඉදිරියට ගෙනියන්න. මම ඔබතුමා ඉල්ලුම පරිදි ඒකේ වார்த்தාවත් ඉදිරිපත් කරන්න බැරි කල් යන්න ඉස්සෙල්ලා.
එන්න. හරි. ප්‍රධාන කටයුතු ආන යෝජනා පිළිබඳ දැනුම් දීම් අනුර සිටින ජයරත්න මැතිතුමා පනත් කිරීපදිපතිගේ අවසරය මන්දුරාල් බණ්ඩාරික පදනම සංස්ථාවේ දින තව පනත් කිරීපදිපති
කරු කතානායකතුමනි මන්දුරාල් බණ්ඩාරිකොඩ පදනම සංස්කත කිරීම නැමැති පනත් කිරීපත මම ඉදිරිපත් කරමි.
යෝජනා විස්තර කළ යුතුයි.
කරු කතානායකතුමනි සිටින ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන යෝජනාව මම විස්තර කරමි.
හොඳයි. ප්‍රධාන කටයුතු ඡන්දහිමි ලියාපදිංචිකේ විශේෂ විධි විනාන පනත් කෙටුම්පත දෙවෙනි වර කෙවීම ගරු අධිකරණ ඇමතිතුමා එක සාධක
එක විතරක් ඉදිරිපත් කරනවා දෙවෙනි එක අදට ඉදිරිපත් කරන්නේ නැහැ ගරු කතානායකතුමා ගරු කතානායකතුමනි ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධි විධාන පනත් කෙටුම්පත අප ඉදිරිපත් කරලා තිබෙන්නේ විශේෂයෙන්ම අපේ රටේ පසුගිය කාලේ වසර 30කට ආසන්න කාලයක් තිස්සේ උතුරු නැගෙනහිර ප්‍රදේශය ඇතුළු රට පුරාම තිබුණු ඒ ප්‍රචණ්ඩත්වය ගැටුම්කාරී වාතාවරණය තුළ සමහර පුරවැසියන් තමන් ලියාපදිංචි ඡන්දය සඳහා ලියාපදිංචි ස්ථානයෙන් බැහැරව වෙනත් තැන්වල ජීවත් වීමට ඔවුන්ට සිද්ධ වුණා. ඒ කියන්නේ අවතැන් වෙලා තිබෙනවා. එවැනි පුරවැසියන්ට තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට තියෙන අයිතිය යම් යම් අවස්ථාවලදී වැලකී ගිහින් තියෙනවා.
ඕඩර් ප්ලීස් මේ අවස්ථාවේදී නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාසෙන් පැමිණේ.
කන්ටිනියු මිනිස්ටර්
ප්‍රජාතන්ත්‍රවාදී රටක ජීවත් වෙන ජනතාවට තියෙන මූලිකම අයිතිවාසිකමක් තමයි ඒ රටේ පැවැත්වෙන නොයෙකුත් මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමට තියෙන අයිතිය. අපේ රටේ තිබුණු එම ගැටුම්කාරී වාතාවරණය තුළ එසේ ඡන්දය භාවිතා කිරීමට අහිමි වුණ ජන කොටස්වලට සාධාරණයක් ඉටු කිරීම සඳහා තමයි මෙම පනත් කිටුම්පත ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා ඒ වගේම දේශපාලන පක්ෂ කිහිපයක්ම අපිට ඉල්ලා සිටියා මෙවැනි නීතියක තියෙන අවශ්‍යතාවය පිළිබඳව. මීට පෙරත් එම ජන කොටස් සඳහා අයිතිය තහවුරු කර දීම පිණිස 2013 අංක 27 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ විශේෂ විධි විධාන පනත බලාත්මකව තිබුණා. නමුත් එය එහි ක්‍රියාකාරීත්වය 2015 ජූනි 19 වෙනි දිනෙන් අවසන් වුණා. ඒ අනුව එසේ ඡන්ද බලය පාවිච්චි කිරීමට අවස්ථාව නොලබුණු පුරවැසියන් ඡන්දය දිය හැකි ආකාරයට ලියාපදිංචි කිරීම සඳහා 1980 අංක 44 දරණ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ ඇතැම් නියමවලින් අභ්‍යන්තර වශයෙන් නවතැන් වූ තැනැත්තන් සඳහා විශේෂ විධිවිධාන සැලැස්වීම පිණිස සහ ඊට සම්බන්ධව ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස තමයි මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ පනත යටතේ ඡන්දය සඳහා ලියාපදිංචි වීමට තිබෙන සුදුසුකම් පිළිබඳව දෙවන වගන්තිය සඳහන් කරලා තියෙනවා. 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ පටහැනිව කුමක් සඳහන් වුවද සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාවට යටත්ව අයන් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ හෝ අවතැන් වී සිටි තැනැත්තෙකුව සිටියා වූද ආයන්න යම් මැතිවරණ කොට්ටාසයක් සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනයක නම ඇතුළත් වන්නා වූද සහ 2009 වර්ෂයෙන් පසුව වලංගුව පැවති කවර හෝ නාමලේඛනයක තමාගේ නම ඇතුළත් කරනු ලැබ නොමැති වූද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට ඡන්දය සඳහා ලියාපදිංචි කිරීම සඳහා මින් අවස්ථාව ලබා දෙනවා. මේ කෙටුම්පත පිළිබඳව පෙසන් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් වුණා ගරු සභාපතිතුමනි. ඒ අනුව මෙහි තියෙන නීත්‍යානුකූලභාවය පිළිබඳව දීර්ඝ වශයෙන් වාද විවාද පැවැත්වීමෙන් අනතුරුව මෙම පනතේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් ලබා දීලා තියෙනවා. එම නඩු විභාගයේ අවස්ථාවේදී අපි දැනුම් දුන්නා මේ ඉදිරිපත් කරපු පනත් කෙටුම්පතට යම්කිසි සංශෝධන කීපයක් සිදු කරනවායි කියලා ඒ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් කරලා තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ පනතේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ 2009 වර්ෂය අවසන් වන තෙක් යම් වර්ෂය සඳහා උතුරු පළාතේ හෝ නැගෙනහිර පළාතේ යම් මැතිවරණ කොට්ටාසයක් සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනයක නම ඇතුළත් වන්නා වූ වශයෙන්. නමුත් මීහා සමාන වගන්ති පැවති පනත් කෙටුම්පත් කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර විවාදයට ලක් වුණා. ඒ අවස්ථාවලදී මෙවැනි ආකාරයට පනතක් ඉදිරිපත් කිරීමේ තියෙන සුදුසු නුසුදුසුභාවය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය වුණා. ඒ අනුව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා උතුරු නැගෙනහිර දෙපළ අතරට සීමා කිරීමකින් තොරව මෙම පනත් කෙටුම්පත පොදුවේ සමස්ත ශ්‍රී ලංකාවට අදාළ වෙන විදිහට තමයි අපි පාර්ලිමේන්තුවේ මේ කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරනවා කියලා. ඒ අනුව අද දිනේදී විශේෂ වශයෙන් තිබෙන්නේ එම සංශෝධනය. ඒ සංශෝධනවලට යටත්ව ඒකම අභ්‍යන්තරක වශයෙන් අවතැන් වූ තැනැත්තා කියන එක අර්ථ නිරූපණේ යම් වෙනසක් කරලා අපි සංශෝධනය කරලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වෙනස්කම් සහිතව මෙම පනත් කෙටුම්පත ගරු සභාවේ සම්මත කර ගැනීමට අපි සියලුම ගෞරවනීය මැති ඇමතිතුරුන්ගේ සහය බලාපොරොත්තු වෙනවා.
ගරු මන්ත්‍රීතුමා,
ගරු අධිකරණ අමාත්‍යතුමාට මේ සම්බන්ධව මේ කරුණු කිව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මේ නඩු තීන්දුව දීපු අවස්ථාවේදී ඔබතුමා දකින්නට ඇති the position of the attorney general's the position of the attorney general is that the bill is consistent with the provisions of the constitution. So ඒක අපිට ප්‍රශ්නයක් තිබෙම නැහැ. ඒක ගැටලුවක් නැහැ. However, in view of the matters raised by the learned president's counsel, the learned deputy solicitor general informed court that at the committee stage the following amendments will be made to definitions of internally displaced persons, as you mentioned. That a committee stage එකේ කෙරලා තියෙන ඒවා අපිට මේ දැන් හම්බුනේ ඒකයි. මේ amendments ටික. මේ දැන් තමයි මේ ආවේ දැන් මිනිස් 10කට ඉස්සෙල්ලා. Right? ඒ නිසා Correct. So that's what I'm saying. We just got it. So we are just going through it one by one. I'm not disputing that the timing of it, right? Yeah, we need a clarification on, one thing is that you have mentioned the date as the 18th, 2018. Is it open and ended or what's it? Where is
can,
the limit?
Can I just explain it?
Yeah.
See, yes. Very briefly.
Yeah.
What has happened is, Honorable Deputy Chairman, in the bill, in section 8, internally displaced person has been defined, interpreted. In terms of the original bill, It says internally displaced person means a citizen of Sri Lanka who was permanently resident in the northern province or eastern province and who was forced or obliged to leave from his residence at any time prior to May 18, 2009 as a result of any action of terrorist, militant or other group and currently resides in Sri Lanka outside his original place of residence in the northern province or eastern province or had resettled in his original place or residence subsequent to the date on which the revisions of the Register of Electors for the year 2012 commence. Therefore, Honorable Ramukwella, I would like to mention you that there is no significant changes to that one, except for that the definition has been more precisely clarified, that there are two changes. One is this interpretation also referred to two provinces of northern and eastern province. And therefore, basically, that we are removing that barrier just to apply to the entire country. The secondly, then there is another limitation which says eastern province, the last three lines, in its original place of residence subsequent to the date on which the revision of the Register of Electors for the year 2012 commenced. And we have removed that part for the reason if any citizen who had been registered previously but due to the activities of militants, if he had been displaced and not registered after the conclusion of the war in May 2009, now that he will get the opportunity to have the registration irrespective of the fact whether that there had been, whether his name had been entered in 2012, elected, registered or not. Those are the two changes. I think with that changes, the legal position, the right has been more crystallized. Some other amendments. Yeah, this is basically that in two, three places, it's a repetition because in most of the section refers to northern and eastern province. Except for that, there is no any significant changes. One thing is that about that 7 days period had been in clause three, had been extended to 14 days. Page five, clause eight. Yes. Delete 7 to 17 and substitute Sri Lanka and who was forced or obliged to leave from his permanent residence at any time prior to May 18, 2009 as a result of any action or terrorist militant or other group and continues to permanently reside in Sri Lanka outside his original place of residence. That is a further qualification for him to get his registration as a voter. Yes, living in Sri Lanka. Within Sri Lanka. Living in Sri Lanka. That is, in short. Yeah. Yeah.
Now how do we know either he's registered now in Chilau and then getting registered in this?
The previous register reflect that.
Sorry?
The previous register prior to 2009, if he had been registered,
right.
That so register reflect that he had been living there. Yes.
You need.
This is really an internal displacement, internal displacement within the country. Liable to punish under the elector, yes. Thank you very much.